Honorable Ranjit Sembalapitiya, you have 21 minutes.
Garu Sabhapathumani, මම ප්‍රථමයෙන්ම සතුටු වෙනවා අපි වැටුණු ආර්ථික ආගාධයෙන් ගොඩට එමේ මේ අවුරුදු දෙකේම අපිට නීති ලිහිල් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අද අපි ප්‍රථමතාවට නීති ලිහිල් කරනවා. කවුරු වෙනුවෙන්ද මේ රටේ විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ යහපත වෙනුවෙන්. ඒකෙන් මම සතුටු වෙනවා. මොකද ඔවුන් මේ රටේ ආර්ථිකයේ ජීවනාලිය මම පිළිගන්නවා. මේ 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීම විශේෂ විදිදාන සංශෝධන පනත් කැටුම්පත දැන් පරාටේ පනත් කැටුම්පතට පෙර මේ මොකද මේ පනතෙන් අපි කියන්නේ සාමාන්‍ය උගස් නීතියට ගිහින් බැංකුව උසාවියට ගිහිල්ලා උගස් ලැබූ දේපල අත්පත් කර ගැනීම ණය නොගැවීමකදී තිබුණු අයිතිය අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දීම මේක මේ පනත ගේන්න ඉස්සෙල්ලා සභාපතිතුමනි ලංකා බැංකුවට මහජන බැංකුවට උකස්සා ආයෝජන බැංකුවට රාජ්‍ය බැංකු තුනක් ඔවුන්ගේ පනත් ඔවුන් බලගැන් වූ පනත් තුන මගින් ලබා දීලා තිබුණා. හැබැයි 1990 මේ පනත ගෙනාවේ සියලුම බැංකුවලට මේ අයිතිය ලබා දීලා පරාටේ බලතල. මේක ගෙනාවේ එවකට ජනාධිපතිවරයා හැටියට හිටපු ආර් ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේදී. ඉතින් ගරු මේ විපක්ෂ රාජතුමා කිව්ව ආකාරයට මේ අසීමිත ලාභ ලබන කණ්ඩායමකගේ යහපත වෙනුවෙන් ගෙනාව කියලා මම කියන්න යන්නේ නැහැ. මේක රටක බැංකු පද්ධතියක් ව්‍යාප්ත වීමේදී ගනුදුනු ව්‍යාප්ත වීමේදී බැංකු පද්ධතිය ආරක්ෂාවත් ඉතාම වැදගත්. මම කල්පනා කරනවා ඒ හැඟීමෙන් එතුමා මේක ගේන්න නායකත්වය දෙන්න ඇති කියලා මම හිතනවා. අද මගේ වෙනස් වීම ගැන එතුමා කතා කරා. හැබැයි විපක්ෂ නායකතුමා ඒක සම්පූර්ණ අනිත් පැත්තට වෙනස් කරමින් පියාණන් ගලාපු එක ගැන කතා කිරීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. අද මෙතන ඉන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්. ඔවුන් වෙනුවෙන් මම හිතන්නේ කතා කරන්න. ඒක අපේ රටේ විපක්ෂයේ සාමාන්‍ය තත්ත්වය. ඒ නිසා මම ඒ ගැන දිගට කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ පනතට 2011 සංශෝධනයක් ආවා ගරු සභාපතිතුමනි. ඒ සංශෝධනයෙන් කිව්වේ මිලියන 5 සීමාවේ ණයකරුවෙක් පමණයි මේ පරාටේ බලතල වලට යටත් වෙන්නේ කියලා. දැන් අර උදේ ගරු මන්ත්‍රීතුමෙක් මගෙන් ඇහුවා මේක මේ පොලිය සහ දඩ පොලිය එකතු වුණාම මිලියන 5 පැන්නොත් ඒත් බැංකුවකට පුළුවන් ද මේ පරාටේ බලතල ක්‍රියාත්මක කරන්න? නැහැ. මේක ගත්ත මූලික ණය මුදල මිලියන 5ට වැඩි වුණොත් පමණයි නීති අනුව පරාටේ බලතල වලට ඔහු යටත් වෙන්නේ. අපි දැක්කා ආර්ථික අර්බුදයක් ආවා අපේ රටේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ්, ඉන්පස්සේ ඇතිවුණු ආර්ථික අර්බුදය. උද්ධමනය 70%ක් ගියා. ආහාර උද්ධමනය 90%ක්. ඉතින් මෙවැනි රටක විශේෂයෙන් මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නා. ඔහුට පාලනය කළ නොහැකි. ඒක අපි පිළිගත යුතුයි. හැබැයි දැන් අද මේ මහා අර්බුදය තුළ එකම එක කාරණාවක් පිළිබඳ අපි කතා කරනවා පරාට ඉවත් කළ යුතු. හැබැයි සමස්ත වශයෙන් මේ රටට වෙන්න ගිය අර්බුදය තුළ කවුරු හෝ කණ්ඩායමක් හෝ නායකයෙක් හෝ මේකට අත ගහලා අපි අම්තනකට නොගෙනාව නම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය නෙවෙයි සමස්ත දෙකෝටි 20 ලක්ෂයම විනාශ වෙනවා ගරු සභාපතිතුමනි. ඒක ගැන ඒ වගකීම ගැන කතා නොකරපු කණ්ඩායම් අද මේ යම් තැනකට රටපත් වෙනකොට එක කාරණාවක් විතරක් අරගෙන දැන් රජය අද පරාටේ බලතල තාවකාලික ඉවත් කරනවා. හැබැයි අද ඒක ගැන කතා කරනකොට එහා තවත් කොන්දේසි 7ක් ගෙනල්ලා ඒ ගැන කතා කරනවා. මේ මොකද්ද කරන්න උත්සාහ කරන්නේ සභාපතිතුමනි? අපි හිතනනම් මේ ඔක්කොම ගේනවා. මේක මේ සාම්ප්‍රදායික විපක්ෂයේ මේට වැඩි දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු මේ සභාපතිතුමනි. මේ අමාරු වැටුණු ව්‍යාපාරිකයා ගොඩ ගන්න මහා බැංකුව චක්‍රලේක 15ක් ගහලා උත්සාහ කරා විවිධ ආකාරයෙන්. මම කියන්නේ ඒවා 100%ක් සාර්ථකයි කියලා. හැබැයි මේ චක්‍රලේක 15 තුලින් මහා බැංකුව මට දුන්න දත්ත අනුව 18,32,155 දෙනෙක් ප්‍රයෝජන ගත්තා. බිලියන 5,395ක් රුපියල් කල් දමා ගැනීම ආදියෙන් මේ යටතේ මේ චක්‍රලෝක 15 ප්‍රයෝජන ගත්ත බව මට සංඛ්‍යාලේඛන නැතුව මහා බැංකුව කියනවා. ඒ වගේම මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා අංශයට පැමිණිලි 5,179ක් කෙටි කාලයක් තුළ ලැබිලා මාස දෙකක කාලයක් තුළින් 84%කට යම් යම් විසඳුම් මේ සම්පූර්ණ ණය කපහැරීම නෙවෙයි ලබා දුන්න බව මහා බැංකුව මට කියනවා. හැබැයි මේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තුළ 2,263 දෙනෙක් මේ නීතිය නිසා මේ නීතියට යටත් වුණා. රුපියල් බිලියන 113.1 දසම හයයි හතක දේපල මේ යටතේ මේ බැංකු සතු වුණා. මුළු ණයවැල ප්‍රතිශතයක් හැටියට බැලුවොත් ගරු සභාපතිතුමනි මුළු ණය ප්‍රමාණයෙන් 1.03ක් පරාටේ නීතියට යටත් වුණා මේ කාල සීමාවේ. අක්‍රීය ණයවලින් බැලුවොත් 8.03ක් මේ පරාටේ නීතියට යටත් වුණා මේ කාල සීමාව තුළ. ඒක තමයි මේ ඒ දත්තත් එක මම කතා කරන්නේ. මේකෙන් ඇත්තටම යම් ආකාරයකට මහා මේ වැටිච්ච ආර්ථික අර්බුදයක් තියෙන රටේ මේ පරාටේ නීතිය නිසා ව්‍යාපාරිකයෝ 2263කට ඍජුවම ප්‍රශ්නයට මුහුණ දුන්නා. අපි ඒකට තමයි මේ අද උත්තර හොයන්නේ. හැබැයි සමස්ත මේ ව්‍යායාමයක් හැටියට පරාට විතරක් අයින් කරලා යම් පිටිසකට උත්තර දෙන්න රජයකට බෑ. මේ සමස්ත ආර්ථිකයේ දිහා බලන්න රටකට සිද්ධ වෙලා තියෙනවා, රජයකට සිද්ධ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. දැන් අපි මේ බැංකු පද්ධති ආරක්ෂාවට හදපු නීතියක් ගැන අද අපි මේ කතා කරන්නේ ගරු මේ සභාපතිතුමනි. 2021 වෙනකොට අපේ රටේ මුළු ණය ප්‍රමාණයෙන් මේ බැංකු වල තිබිච්ච අය නොවන ණය ප්‍රතිශතය 2021 පළමු කාර්තුව වෙනකොට 4.8%. 2023 ජූනි වෙනකොට මුළු ණය ප්‍රමාණයෙන් 13.4% මුළු බැංකු පද්ධතියේ ගරු සභාපතිතුමනි අය නොවන නවසි ගොඩට වැටිලා තියෙනවා. මේක ඉතාමත් බැරෑරුම් තත්වයක් ගරු සභාපතිතුමනි. හැබැයි දැන් මේක ක්‍රමානුකූලව මේ ප්‍රශ්නට එක තැනකින් උත්තර හොයන්න නැතුව සමස්ත ආර්ථිකය නැගිටවන්න රට කටයුතු කරපු නිසා දැන් මේ 13.4% 2023 ජූනි මාසේ තිබුණු අය නොවන ණය ප්‍රමාණය අද 12.8%ට දෙසැම්බර් මාසේ 31 ඇවිල්ලා තියෙනවා. මේක තමයි රජයේ ප්‍රතිපත්ති සමස්ත වශයෙන් ප්‍රශ්නයට පිළිතුරු හොයන එක. අද පරාට ගැන කතා කරලා හෙට අර පැත්තෙන් ගිහිල්ලා බැංකු ගැන කතා කරන ප්‍රතිපත්ති නෙවෙයි රජයේ තියෙන්නේ. රජයට ඊට වැඩි වගකීමක් තියෙනවා ගරු සභාපතිතුමනි. අපේ රටේ මේ බැංකුවල ගිණුම හිමියෝ ඉන්නවා 5,75,99,746ක්. රුපියල් ට්‍රිලියන 15.5ක් මේ මිනිස්සුන්ගේ සල්ලි තියෙනවා. මේන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් රුපියල් 5,000කට අඩු පුංචි තැන්පතුකරුවෝ. මේ බැංකුවල තියෙන වත්කමෙන් 90%ක් ඔවුන්ගේ සල්ලි. ඉතින් මේ බැංකු ටික ආරක්ෂා කරගන්න. අර මං කියවනේ ජූනි මාසයේ මැද වෙනකොට 13.4% අය නොවන ණය සීමාව ගියා. මේක තවත් යම් ප්‍රමාණයක් වැඩි වුණා නම් මේ බැංකු ලොකු අවධානයකට මුහුණ දෙනවා. අර මේ 5,75,99,746ට වග කියන්නත් රජය මහ බැංකුව බැඳිලා ඉන්නවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අපිට ගන්න හැම තීරණයක්ම අපි බොහොම වගකීමෙන් මේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් ගන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නොවැදගත් ඔහු ගැන බලන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි. පුළුවන් පළවෙනි අවස්ථාවේ මේ ඔවුන් ගැන බලන්න තමයි. ඒ නිසා තමයි අර චක්‍රලේඛ 15ක් ගහගෙන බිලියන ගාණක මේ අයවීම සඳහා යම් යම් සහන මහ බැංකුව ලබා දුන්නේ. ඒ නිසා තමයි වෙනම පාරිභෝගික සේවා අංශයක් ලබා දුන්නේ. හැබැයි එයින් එහාට ගිහිල්ලා අද මේ රටේ තත්ත්වය බලලා බැංකු ටිකක් ආරක්ෂා කරගෙන අපි අද ගන්න පුළුවන් පළවෙනි පියවර ගද්දි තමයි මේ පටු දේශපාලන අර්ථ දැක්වීමක් මේ කාරණාව වෙනුවෙන් කරන්න කියන එක මම මේ සභාවට මේ පැහැදිලි කරන්න අවශ්‍යයි ගරු සභාපතිතුමනි. අපි දකිනවා මේ ප්‍රධාන වශයෙන්ම මේ සුරුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය නෙවෙයි, එදිනදා ජීවනෝපාය සපයා ගන්න කෙනාට පවා බලපාන ප්‍රශ්නකට අපි මුහුණ දුන්නා. අපි කියනවා 2022 අවසාන කාර්තුව වෙනකොට 12.4ක ඍණ ආර්ථිකයකට අපි ගියා කියලා. ඔබතුමා ආර්ථික විද්‍යාව දන්න කෙනෙක්. 12.4ක් කියන්නේ 8%ක් ඊට පෙර අවුරුද්දේ ඒ කාර්තුවට අඩු වෙලා. ඒ කෙනෙක්ගේ පත්පත වෙන්න පුළුවන්, කෙනෙක්ගේ පඩිපත වෙන්න පුළුවන්, නිෂ්පාදකයේ මුළු නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේ සමස්ත 8%ක් අඩු වෙනකොට සමහර කෙනෙක්ගේ 50%ක් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේකට තමයි අපිට උත්තර හොයන්න වෙලා තිබුණේ සභාපතිතුමනි. අපි මේකට උත්තර හොයාගෙන යන ගමනේදී අපි දැන් මම කිව්වා 13.4ක් පිටි අය නොවන ණය ප්‍රමාණය 23 ජූනි වෙනකොට 24 දෙසැම්බර් වෙද්දී 12.8%ට අඩු වෙලා. දැන් මේ අපේ පොලිය අනුපාතයේ අඩු වීමත් එක්ක ප්‍රවණතාවයක් තියෙනවා මේ අසමත් ණය සංඛ්‍යාව ප්‍රතිශතය අඩුවීම. මෙන්න අපි අපි ඒ පැත්තත් බැලුවා බැංකුවේ බැංකුවල කොහොමද ආරක්ෂාව. මේ අයවැයලේකනේ අපි රුපියල් බිලියන 450ක් වෙන් කරා විශේෂයෙන් රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනිකරණය සඳහා අවු ශක්තිමත් කරන්න. ඇයි මේ රැකල දෙන්නේ මේ බැංකු ටික පෞද්ගලික අපේ අවශ්‍යතාවයක් කිනුද නැහැ. මේ රටේ ආර්ථික පද්ධතියේ ප්‍රධානතම සාධක ඔබතුමා දන්නවා බැංකු පද්ධතිය. බැංකු පද්ධතිය අවධානමට ලක් වුණොත් බැංකු ගැන තියෙන විශ්වාසය මේ ගණදුණුකරුවෝ පංකෝටි 70 දලක්ෂයට නැති වුණොත් එක දවසෙන් මේ ආර්ථිකය වැටෙනවා. අපිට එක දැනක ඉඳන් කතා කරන්න බෑ ඒක. මෙන්න මේ වැඩත් උත්තර හොයමින් තමයි ගරු සභාපතිතුමනි අපි අද මේ ප්‍රගතිශීලී වෙනස කරන්න කටයුතු කළේ. මේ බිලියන 450ක් රජයේ මුදල් මේ අයවැයලේකදී අනුමත කරා මේ බැංකු ශක්තිමත් කරන්න අපි යොදන්න ඕනෑ කියලා. මෙන්න මේ ක්‍රමවේදයත් එක්ක අපි මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ සමග නිතිපතා අපි සාකච්ඡා කරා. විපක්ෂයේ කරුණු දැක්වීම මම ලඝු කරන්නේ නැහැ, කෙටි කරන්නේ නැහැ, නොදගත් කියන්නේ නැහැ, ඉතා වැදගත්. හැබැයි රජයක් හැටියට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය මේ කියන කණ්ඩායම සමග අපි නිතිපතා සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට පෙබරවාරි 26 වෙනිදා කැබිනට් එකට අපි කිව්වා අපි මේක తాවකාලිකව නවත්තුමු. කැබිනට් එක පිළිගත්තා. මාර්තු 13 ගැසට් කරා. අද පාර්ලිමේන්තුවට ගෙනා 12:15 දක්වා මේක කල් දමා ගැනීම නැත්නම් පරාට නීතිය ඉවත් කිරීම සඳහා 12:15 දක්වා. අපි එතනින් නැවතුනේ නැහැ. දැන් ලොකු ප්‍රශ්නයක් අහුවා. හරි, ඒ කාල සීමාව තුළ ව්‍යාපාරිකයන් නගා සිටින්න මොනවද කරන්නේ? ඔව්, අපි ඍජු සේවල් සහ පොදු දේවල්. දැන් අපි කියනවා මේ අවුරුද්දේ අඩුම ගාණේ 100%ක ආර්ථික වර්ධනයකට අපි යයි කියලා. ඒකේ ප්‍රධානම මේ ප්‍රතිලාභේ කවුද හිමි කරගන්නේ? සමස්ත ජනතාව. එයින් වැඩිම ප්‍රතිලාභය හැමෙන්නේ ව්‍යාපාරිකයන්ට. නැගිටින ආර්ථිකයක වැඩිම ප්‍රතිලාභය හිමි කර දැන් බලන්න මේ 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 වැටිච්ච මේ ව්‍යාපාරිකයන් අතර වැඩිම වේගයකින් වැටිච්ච ව්‍යාපාරිකයා කවුද සභාපතිතුමනි? සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයා. අද සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයාට මේ රට යම් තැනකට ගෙනාව නිසා තමන්ගේ හෝටල් කාමර මදි සංචාරකින්ට ලබා දෙන්න. මෙන්න මේ සමාජ සමස්ත පිළිතුර කියලා කියන්නේ. ඒ අතර අපි මෙවැනි අවස්ථාවට ලබා දෙන පිළිතුරුත් බොහොම වගකීමෙන් බැංකු පද්ධතියට අවශ්‍යයක් නොවෙන්න අපි ලබා දීමට කටයුතු කරනවා ගරු මේ සභාපතිතුමනි. අපි එක පැත්තෙන් ආවේ යෝජනා කරනවා අපි බිලියන 450කින් ප්‍රාග්ධනය ශක්තිමත් කරන්න මේ බැංකු වලට කටයුතු කරනවා කියලා අයවැයලේකනේ අපි කිව්වා 35 වෙනි පිටුවේ තියෙනවා. ඒක අපි ඒ විදිහටම කටයුතු කරගෙන යන අතරේ දැන් මේ කාල සීමාවේ කොහොමද අපි මේ විශේෂයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කරලා ඔවුන් අපිට ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා දුන්නා. ඒ ණය මුදලේ ඩොලර් මිලියන 50ක් අපි යොදන්නේ මේ රටේ තියෙන බැංකු 13කට අපි ලබා දෙනවා. කාටද? මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට රුපියල් මිලියන 10ක උපරිම සීමාවක යටත්ව කාරක ප්‍රාග්ධන වර්කින් කැපිටල් අවශ්‍යතා සඳහා ලබා දෙන්න. කීයද පොලිය? 5%කට තමයි අපි ලබා දෙන්නේ මේ බැංකුවලට. බැංකුවට මේ ගනුදෙනුකරුවාට ලබා දෙන්න පුළුවන් උපරිම 108%කට පොලියට. ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා. අපි අර මිලියන 10ක උපරිමයක් මේ ණයවලට දාලා තියෙන්නේ. කෙනෙක් අතර නැත්නම් කණ්ඩායමක් අතර මේක යෑම වලක්වන්න ගරු මේ සභාපතිතුමනි. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේකේ මූලික මේ බැංකු විසින් බැංකුවලට අපි දැන් දෙන්නේ බැංකු 13කට මුලින් ඩොලර් මිලියන 26ක්. ඉතිරි මුදල ඔවුන්ගේ කාර්ය සාධනය බලලා ඔවුන් 80%ක සාර්ථකයක් ගත්තට පස්සේ ඉතිරි මුදල ඒ සාර්ථක බැංකුවලට ලබා දෙන්න අපි. දැන් මේ මෙතන නිතරම කියනවා මේ ගැන අධීක්ෂණයක් කරනවා. ඔව්, අපි අධීක්ෂණයක් කරනවා. ඒ අධීක්ෂණය අනුව තමයි මේ ඩොලර් මිලියන 50 මුලින් දෙන ඩොලර් මිලියන 23ට අමතර මුදල අපි බැංකුවලට ලබා දෙන්නේ. ඒ වගේම මේක චක්‍රීය ණයක් ලෙස ක්‍රියාත්මක කරන මේක රජය මේ ආසියානු සංවර්ධන බැංකුවට ආපහු ගෙවන්න තියෙන 2027 සිට 2040 දක්වා. ඒ නිසා මේක 2025 සිටම චක්‍රීය ණයක් ලෙස ක්‍රියාත්මක කරමින් අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය යෝජනාවේ සඳහන් පරිදි රුපියල් බිලියන 250ක චක්‍රීය ණයක් විදිහට මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ යහපතට ක්‍රියාත්මක කරන්න. මේ මේ බල මිලියන 150ක් ගැන මම කිව්වේ ණය හැටියට ලබා දීම තව 50ක් අපි යොදාගන්නේ ගරු සභාපතිතුමනි ජාතික ණය සුරකම් කාර්යාංශය ක්‍රියාත්මක කරන්න මෙතෙක් සිහිණයක් වෙලා තිබුණා මෙතෙක් කොතර විතරක් සීමා වෙලා තිබුණු ජාතික ණය සුරකම් කාර්යාංශයට අප ඩොලර් මිලියන 50ක් දෙනවා මේ 31 අපිට ඒ ඩොලර් මිලියන 50 ලැබෙනවා මේවා මේකේ වෙන විශේෂයෙන්ම ණය ගැනුම් කරුවෙකුට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකුට තමන්ට මූල්‍ය පහසුකම් ලබා ගන්න සභාපතිතුමනි තමන්ට සුරකුම් නැත්තම් ඔහුට පුළුවන් බැංකුව හරහා ඍජුව ඉල්ලලා සුරකුමක් මේ ආයතනයෙන් ලබා ගන්න. ඔහුට ණය ප්‍රමාණය 100%ක ගෙවීමක් තමයි එතන කරන්න වෙන්නේ. මේ අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක නොවුණු සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ශක්තිමත් කරන්න ගත්ත ඉතාමත් සුවිශේෂී පියවරක්. මේ ආයතනයේ විසින් 100%ක පොලියකට අර ණය මේ ලබා ගන්න ව්‍යාපාරිකයාගේ වකිලින් බාර ගන්නවා. ඉතින් මේ අලුත්ම දෙයක්. මේ ඩොලර් මිලියන 150ක් එතෙන්ට යොදන්නේ මේ අලුත්ම වැඩපිළිවෙල තුලත් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ශක්තිමත් කරන්නේ. මේක රජයේ හැටියට අපි ගෙනියන්නේ ගරු සභාපතිතුමනි මේ සාම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරයේ නෙවෙයි. සමස්ත ආර්ථිකය නැගිටවන අතරේ අපි ගත්ත ඩොලර් මිලියන 100 දැන් ඒකත් සමහර විට ඉගෙන එතුමාලා කතා කරලා අනේ බොහොම ස්තුතියි. හැබැයි මේ ණය ලබා දුන්නේ රජයට. මේ ණය ගත්තේ රජය. අස්සම් කැලේ මුදල් අමාත්‍යාංශය. මේකෙන් 50ක් අපි ඍජුවම මේ රටේ ව්‍යාපාරිකයින්ට ඩොලර් මිලියන 50 දෙනවා ඉතාමත් ක්‍රමානුකූලව. ඒක චක්‍රීය ණයක් ලෙස දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මෙතෙක් සුළුහා මධ්‍ය පරිමාණක ව්‍යාපාරිකයන් නොතිබිච්ච ණය සුරකම් කාර්යාංශය අපි ක්‍රියාත්මක කරනවා මේකෙන් තව ඩොලර් මිලියන 50ක. ඒ නිසා
කබිරශි මෙතුමාට බාධා කෙරුවා නම් ඉතාව වැදගත් කාරණාවක් නිසා ඔබටයි මටයි අදාළ මේ ඔබතුමා දැන් සමස්ත චිත්‍රය ගැන කිව්වා. ඔබතුමා නියෝජනය කරන්නෙත් මං වගේ කෑගල්ල දිස්ත්‍රික්කය. දැන් අද මේ ලංකාදීපයේ සඳහන් වෙලා තියෙන අපි සුරුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත ගැන කතා කරන නිසා BD ප්‍රවාහණයට අවසර පත්‍ර ගැනීමට සිදුවීමෙන් 115කට රැකියා අහිමි වීමේ අවදානමක්. එතකොට 140ක බදු ගෙවන BD එකකින් රුපියල් 2ක් ගෙවන දුප්පත්ම අසරණ සුරුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් පිරිසක් ලක්ෂ ගානක් අපේ දිස්ත්‍රික්කෙම වැසෙනවා. දැන් මේ අරක්කු ගෙනියන්න පුළුවන් නෑ ඇමතුමා.
ගරු මේ සභාපතිතුමනි අරක්කු ගෙනියන්න බෑ. අරක්කු බෝතල් ඉතා සීමිත ප්‍රමාණයක් ගෙනත්තම් බලපත්‍ර ඕනේ. හැබැයි මෙතුමා කියන කාරණාව මම ඒක කියලා මේ වහන්න යනවා නෙමෙයි. මමත් ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ඉන්නේ. මේ කියන ප්‍රශ්න පිළිබඳව මට ලිඛිත ඉල්ලීමක් මේ ඉදිරිපත් වුණා ඔය කණ්ඩායම විසින් අද හවස 5ට. මම ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ සීයේ මේ කරුණු ඉදිරිපත් කරපු කණ්ඩායමත් සුරාබත් දෙපාර්තමේන්තුවත් මුදල් අමාත්‍යාංශයේ ආදාළ නිලධාරියෙක් ගෙනලා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කියන ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ කොහොමද කියලා. ඒ නිසා මම මගේ වෙලාව කොච්චරක් තියෙනවද ගරු සභාපතිතුමනි?
ඔබතුමාගේ විනාඩි සම්පූර්ණයෙන්ම 12:48 වෙනකන් තිබෙනවා.
තව කොච්චර තියෙනවද?
12:48 වෙනකන් තියෙනවා. ඒ කියන්නේ විනාඩි 4ක්.
විනාඩි 7ක් තියෙනවා. ඔව්. ඒ නිසා මම මේ ඔබතුමාට ස්තුතියි. විශේෂයෙන්ම මේ අපි රටක් හැටියට මේ කාල සීමාවේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා වෙන්න පුළුවන්, සමස්ත ගොවියා වෙන්න පුළුවන්, කම්කරුවා වෙන්න පුළුවන්, ඔය මුකුත් නැතිම කෙනා වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා කෙරෙහි සමස්ත රජයක වගකීම හැටියට අපි ඔවුන් ඉහළට ගෙනත් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඒක ගැන තර්ක කරන්න දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු දන්නවා මේ යම් කිසි ගමේ ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් 2022ට සාපේක්ෂව අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවා කියන පිළිගන්නවා. හැබැයි මේ ඒ යන ගමනේදී විශේෂ අවධානය ලක් කළ යුතු අංශ හැටියට අපි තෝරාගෙන තියෙනවා මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. මොකද ඇත්තටම ඔහු විශාල රැකියා ප්‍රමාණයක් බිහි කරනවා. සමස්ත ආර්ථිකයේ දුවවන ජීවනාලිය වාගේ අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි රටේ පවතින නීතිය යම් ආකාරයකට. මොකද මේ දෙසැම්බර් මාසේ අවසාන වෙනකොටත් අය නොවන ණය ප්‍රමාණය 12.8ක තියෙන්නේ. අපි විශ්වාස සැලකිලිමත් විය යුතුයි. මහා බැංකුව ඉතාම සැලකිල්ලෙන් ඉන්නේ බැංකුවල ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ. අපි මේ මුදල් අමාත්‍යාංශයේ රටේ සල්ලි වලින් බිලියන 450ක් බැංකුවල ආරක්ෂාවට දෙනවා. ඒ වාගේ වකවානුවකදී අපි පරාටේ නීති වාගේ දෙයක් යම් කාලයකට ඉවත් කරලා මේ යම් කිසි ප්‍රජාවකට ශක්තිය ලබා දෙන්නේ ඇයි? ඕන් පිළිබඳ රජයට හැබෑ හැඟීමක් තියෙන නිසා. හිමුල් කඳුළු නෙවෙයි. අපිටත් කියන්න පුළුවන් මේකත් දෙන්න අරකත් දෙන්න මේක දෙනකොට තවත්යක් මේක අවුරුදු දෙකක් දික් කරන්න මේක හතරක් දික් කරන්න මේ ණය කපාහරින්න මේ කපාහරින්න කතා කරන්නේ මේ හැම බැංකුවකම වත්කම් ප්‍රමාණය 90%ක් අර මම කිව්වේ පංකොටි 70 ලක්ෂයක් වෙච්ච තැන්පතු කරුවන්ගේ ඔවුන්ගේ මුදල් ටිකද මේ කපාහරින්න විපක්ෂ නායකයෝ මට යෝජනා කරන්නේ ඔවුන් අර රුපියල් 5000ට අඩුව ඉන්න පංකොටි 72 ලක්ෂයෙන් මේ 50%ක් රුපියල් 5000කට අඩු තැන්පතු තියෙන්නේ එතකොට මෙතුමා කපාහරින්න යෝජනා කරන මුදලෙන් කීයක්ද අර රුපියල් 5000ට අඩු තැන්පතු කරුවාගෙන් කපන්න යෝජනා කරන්නේ රුපියල් 1000ක්ද 1500ක්ද මොකක්ද යෝජනාව බැංකුවල තියෙන වත්කම් වලින් 90%ක් ඕන් සතුව තියෙන්නේ ඒ නිසා මේවා ජනප්‍රිය යෝජනා නෙවෙයි අපි කරන්න ඕනේ ගරු සභාපතිතුමනි රටේ කළ හැකි ආර්ථිකයේ සමස්ත ආර්ථිකයට පිළිතුරු හැටියටයි අපි යම් දෙයක් යෝජනා කරන්න නැත්නම් තීරණය කරන්නේ. ඒක තමයි වගකීවතු පාර්ලිමේන්තුවක කතාබහ. එතකොට අපිට හරි ලේසියි කියන්නේ මේක කපාහරි ඔද්දි කපාහරියත් හොඳයි. මේ දින මුළු ණය මුදලම කපලා කාටද මේ වගකීම් පවරන්නේ? බැංකු පද්ධතිය කියන්නේ මේ බැංකු කියන්නේ මුදලාල්ල කණ්ඩායමක් නෙවෙයි. ඒ 90%ක් අර සමස්ත තැන්පතු කරුවට අයිතිය තියෙන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක තමයි අපි මේ අපේ විවාදය පිළිබඳ අපි තේරුම් ගත යුත්තේ ගරු මේ සභාපතිතුමනි දැන් මම අවසන් කිරීමට පෙර මේ රටේ කාගේත් අවධානයට ලක් කළ යුතු කාරණාවක් කතා කරන්න කැමති අපිට
කාලය අවසන් ගරු අමතුම
එන මම විනාඩියක් ගන්න ඔබතුමාට වැරදියට වෙලාව කිව්වම දන්නේ
ඔබතුමයි කාලේ විනාඩි 21ක් තිබුණා
මේ විශේෂයෙන්ම ජනතාවට කරන ආරාධනාවක් මේ බැංකු පොලිය අඩු කිරීම අපේ අවශ්‍යතාවයක් කියලා තිබුණානේ අපි බැංකු පොලිය ණය පොලිය ඉහළට දාලා ඉතිරි කිරීමුත් ඉහළට දාලා අපි උද්දමනය අඩු කරා දැන් අපි ඒක 10% පාතර ගෙනත් තියෙනවා දැන් මේ පොලිය අඩු වීම නිසා මූණ දෙන්නේ ඉතිරි කිරීම හිමියන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන් පොලියෙන් ජීවත් වෙන අයට දැන් අපි ඔවුන්ට පිළිතුරක් හොයන්නත් ඕන එක පැත්තකින් අනිත් වැදගත් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මේ අඩු පොලිය නිසා තමන්ගේ මාසික ආදායම අඩු වෙලා ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න විශේෂයෙන් විශ්‍රාමික වර්ගයේ ප්‍රජාවට අපි උත්තරයක් හොයන්න ඕනේ මම පිළිගන්නවා ඒක දෙවෙනි කාරණාව තමයි වැඩි පොලිය හොයාගෙන ගිහිල්ලා කරදරයට පත් වෙන අයටත් අපි විශේෂ පණිවිඩයක් දෙන්න ඕනේ මට දැනගන්න ලැබුණ මේ දවස්වල මේ ස්ථාවරතන්පත්වල පොලිය අඩු වීම නිසා නොයෙකුත් ජනප්‍රිය නීති විරෝධී ආයතන වලට ජනතාව යොමු වීම තුළින් විශාල නැවත ප්‍රශ්නයක් නිර්මාණය වීමේ ඉඩක් තියෙනවා කියලා මහ බැංකුව නිතිපතා මේ ගැන අවවාද කරනවා දැන්වීම් දානවා ඒ නිසා මම විශේෂයෙන් මේ කණ්ඩායමට කියනවා යම්කිසි ඉතිරි කිරීමක් හෝ තැන්පතුවක් සඳහා යොමු වෙනකොට කරුණාකරලා මහ බැංකුව දීලා තියෙන පණිවිඩය පිළිබඳ දැඩි අවධානයෙන් ඉඳ මාසිකව ලැබෙන වාසිය නෙවෙයි මේ නීත්‍යානුකූල ආයතනයක පමණක් මුදල් තැන්පත් කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් සමස්ත ජනතාවෙන් කරනවා බොහොම
ස්තුතියි ගරු විජිත හේරත් ඇත්තුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙනවා
ගරු මුලසන රූඩ මන්තිතුමනි ඕනම රටක ආර්ථිකයේ එන්ජිම තමයි සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය නිෂ්පාදකය කියලා කියන්නේ ඉතින් අපේ රට ගත්තත් අපේ ආර්ථිකෙන් 52%ක් බොහෝ වෙලාවට 55%ක් දරනු ලබන්නේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ව්‍යවසායකයන් ආර්ථිකයක් නගා සිටවන්න නම් පැහැදිලිවම රජයේ මූලෝපාය වෙන්න ඕනි මේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් නගා සිටීම. නමුත් අවාසනාවකට පහුගිය කාලයේ පුරාවට එහෙම දිගුකාලීන ආර්ථික දැක්මක් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුනේ. රටාභ්‍යන්තරයේ ඇතිවෙන සුළු හෝ වෙනස් වීමක්, ඒ වගේම බාහිරව ඇතිවෙන යම් වෙනස් වීමක් අපේ ආර්ථිකය කඩන් වැටෙන්න බලපෑවා. මොකද අපේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකය ව්‍යවසායකය ශක්තිමත් වෙ හිටියා නම් ලෝකයේ මොනව සංගතයාවත් ලෝකයේ මොන ආර්ථික කඩාවැටීම ලක් වුණත් රට අභ්‍යන්තරයේ කඩාවැටෙන්නේ නැහැ. ඒත් අද කොවිඩ් වසංගතයෙන් අපේ ආසන්නතම රටවල් එකක්වත් වැටුන්නේ නැහැ. ආසන්නම රට මාලදිවයින, ඉන්දියාව, බංගලාදේශය, නේපාල් ඒවා ආර්ථිකය කඩන් වැටුන්නේ නැහැ. බංකොලොත්තුනේ නැහැ. යම් පසුබෑමක් ඇති වුණා. නමුත් ඉතා කෙටි කාලෙකින් ආර්ථිකය ශක්තිමත් වුණා. ලෝකේ මේ වකවානුවත් තුළ බංකොලොත් භාවයට පත් වෙච්ච රට වුණා ලංකාව. ඉතින් ඒකේ ප්‍රධාන හේතුව තමයි අපේ එන්ජිම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය ශක්තිමත්ව තියාගත්තේ නැති එක. ඉතින් ඒ නිසා මේ සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකය විවසාකයන් නගා සිටීම සඳහා ආණ්ඩුවක ආර්ථික මුලෝපාය විය යුත්තේ ඔවුන්ට යම් සහන ලබා දීලා ඔවුන් මගින් අපේ ආර්ථිකයේ එන්ජිම පනගන්වන එක සක්‍රිය කරන එක. අද ලෝකයේ දෙවැනි ආර්ථිකය හොබවන චීනය ගත්තොත් අද චීනය මුළු ලෝකයටම අවශ්‍ය කරන පුංචි පුංචි නිෂ්පාදන අලෙවි කරනවා. ඉදිකට්ට, ඇල්පෙනිත්ත, හැට්ටකට්ට, පොඩි ළමයි සෙල්ලම් කරන බෝනික්කා, ඩෙලිබෙයා, ගෙවල්වල පාවිච්චි කරන හැම උපාංගයක්ම, කුස්සිය උපකරණ, ඒ හැම දෙයක්ම චීනය තවමත් නිෂ්පාදනය කරනවා ලෝක වෙළඳපොළට බෙදාහරි. හැබැයි ඒ වගේම චීනය දැවන්ත අධිවේගී මාර්ග හදනවා, ඒ වගේම ගුවන්තොටුපළවල් හදනවා, මහා පරිමාණ වරායවල් හදනවා. එහෙම මහා පරිමාණ ව්‍යාපෘති කරනවා කියලා අර සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය අතහැරලා නැහැ. ලංකාවට ගත්තත් අද හැම නිවසකම පුංචි පුංචි දේවල් ඔක්කොම චීනෙන් ආනයනය කරන්නේ. ඒ කියන්නේ චීනය මේ ආර්ථික වර්ධනය ඇති කරගෙන තියෙන්නේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය මත පදනම් වෙලා. ඒක තමයි ආර්ථිකයේ සක්‍රීය වීමේ රහස. හැබැයි අපි ඒ දොරට විවෘත කරලා අපේ කර්මාන්ත අපේ නිව්‍යසායකය වට්ටලා අපි චීනෙන් ගිනි පොලියට ණය අරගෙන ඒ ණය වලින් දරා ගන්න බැරි ව්‍යාපෘති කරලා ඒ ව්‍යාපෘති හරහා අපේක්ෂා කරපු ආදායමත් නැති වෙලා අද බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක චීනයේ වැරද්ද නෙමෙයි, ඒක ලංකාවේ ප්‍රතිපත්තියේ වැරද්ද. එනිසා මේ අත්දැකීම් තුලින්වත් අපි පාඩම් ඉගෙන ගන්නවා නම් වහාම කළ යුතු වෙන්නේ මේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදනයට යම් දිර්ගැන්වීමක් කරන එක. රටක ආණ්ඩුවක ආර්ථික දැක්මේ මූලෝපායික දැක්ම වෙන්න ඕනි. ඒක ඒ සඳහා යම් කාලයක් සඳහා බදු සහන බැංකු පොලි අනුපාතයන් අඩු කරලා ඒ අය යම් මට්ටමකට ශක්තිමත් වෙන තෙක් යම් සහන ක්‍රමවේදයක් අනුගමනය කරන එක. ඉතින් ලෝකයේ දියුණු වෙච්ච හැම රටක්ම ආරම්භයේ දියුණු කරගත්ත එහෙම තමයි. දකුණු කොරියාව ගත්තත්, මැලේසියාව ගත්තත්, ලෝකයේ දියුණු වෙලා තියෙන කාර්මීකරණය දියුණු වෙලා තියෙන ජපානයේ, චීනය ගත්තත්, ඒ සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් යම් සහන ලබා දෙනවා. ඒ සහන ලබා දෙන්නේ යම් කාලයක් සඳහා පමණයි. ඔවුන්ගේ ඒ මට්ටම ඉහළ ගියාට පස්සේ ඔවුන් ඒ අවශ්‍ය කරන බදු ගෙවීම් කරනවා. ඒක තමයි සාමාන්‍ය ආර්ථික මූලෝපාය. නමුත් අපි ඒක අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා අපි ආර්ථිකය බංකොලොත් වෙනවා, කඩන් වැටෙනවා. සා මේ පහුගිය කාලේ විශේෂයෙන්ම කොරෝනා තත්ත්වයත්, ඒ වගේම ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් නිසා අපේ රටේ ආර්ථිකය කඩන් වැටුණා. ඒ වැටීමේ ප්‍රතිඵලයක් විදිහට වැඩියෙන්ම හානියට පත් වුණේ, වැඩිම අර්බුදයට පීඩාකාරී තත්ත්වයට පත් වුණේ විවිධ ශේෂ්ඨවල, කුෂකාර්මික ශේෂ්ඨේ, කාර්මික ශේෂ්ඨේ, සංචාරක ශේෂ්ඨේ, ඒ හැම ශේෂ්ඨයක දිවර කර්මාන්තේ, මේ හැම ශේෂ්ඨයකම නියුත් වෙලා ඉන්න සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නිෂ්පාදකයන්. ඒ නිසා ඒ අයට යම් සහනයක් ලබා දීම අත්‍යවශ්‍ය කටයුත්තක්. ඒ ලබා දීම සඳහා විවිධ සංවාද සාකච්ඡා වසර දෙකක් තුනක් තිස්සේ සිද්ධ වුණා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම මේක කල් දාලා පරක්කු කරලා ආවා. ඉතින් අද ඒ සම්බන්ධයෙන් සංශෝධන පනතක් ගෙනල්ලා තියෙනවා. ඒ පනතේ යම් සාධනීය දේවල් ගොඩක් තියෙනවා, ඒ ගැන අපි අගය කරනවා. හැබැයි ප්‍රමාණවත් නැහැ. ඉතා පැහැදිලිව ඇමතුමා ඉදිරිපත් කරද්දිම අධිකරණ ඇමතුමා කිව්වා දෙසැම්බර් 15 දක්වා පමණයි මේක. ඒ කියන්නේ දැන් මේක අද 7 වෙනිදා, මේක සම්මත කරලා කතා නැගතුම හස්සකට නඩුම ගන්නේ 10-15 වෙයි. ඒ කියන්නේ මාස 7යි. ඉතින් මාස 7ක සහනයක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මාස 7ෙන් අපේ රටේ ආර්ථිකය බූස්ට් එකක් එන්නේ නැහැ. එක පිම්මකින් නගින්නේ නැහැ. එතකොට අවුරුදු ගාණක් තිස්සේ මේ ඇතිවෙච්ච ව්‍යසනේ, මේ තිවිච්ච වැරදි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිඵලයක් විදිහට කඩාවැච්ච කර්මාන්ත නගා සිටුවන්න, ඒ ව්‍යාපාර නගා සිටුවන්න මීට වඩා වැඩි කාලයක් සහන කාලයක් අවශ්‍ය වෙනවා. අඩුම ගානේ අවුරුදු 2ක කාලයක්. වසර 2ක කාලයක්වත් ලබා දුන්නොත් පමණයි ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට අපි නැවත අවධාරණය කරනවා. ගෙනාපු පනත යම් පුංචි සහනයක් තමයි, එතුමා කිව්වා වගේම ඇත්තටම පැලස්තරයක්ම තමයි. මේක ස්ථිර උත්තරයක් නෙමෙයි. දිස්තර උත්තරයක් වෙන්න නම් ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය, මූලෝපායික ප්‍රතිපත්තියම සදාකාලිකව හැදෙන්න ඕනි සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා. දෙවැනි එකක් පේන තෙක්මානෙක මේ ආණ්ඩුවල නැහැ. ඒ නිසා දිගටම ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ පැලස්තර විසඳුම් තමයි. මේ පැලස්තරේ වුණත් ඒක හරියට අලවන්නේ නැහැ. මේ මාස 7කින් මේක ගොඩගන්න බෑ. ඒ නිසා මේක වහම අවුරුදු දෙකකට වෙනස් කරන්න, අවුරුදු දෙක සහන කාලයක් දෙන්න. ඒ අවුරුදු දෙක කාල සහන කාලය තුල තමයි එයගේ ඒ නිෂ්පාදන විවසායන් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අවධාරණය කරනවා ඒ කටයුත්තට වහම මැදිහත් වෙන්න. මේ පනත සම්මත වෙන අවසන් මොහොතේ හරි ඒ වාක්‍ය වෙනස් කරලා දෙසැම්බර් 15 නෙමෙයි වසර දෙක කාලයක් සඳහා මේ සාහනේ දෙනවා කියන තැනට වෙනස් කරන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද අපේ ආණ්ඩුවට පත් වෙච්ච ප්‍රධාන කරුණක් වුණා මේ ගුවන්තොටුපළේ ඇතිවෙච්ච සිද්ධිය. ඒ ගුවන්තොටුපළේ ඇතිවෙච්ච සිද්ධිය ඇති වුණේම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තියක් මත ක්‍රියාමාර්ග ගන්න ගිය එකත් එක්ක. කවුරුත් දන්නවා දැන් ඩොලර් 50ට ගන්න තිබිච්ච ඒ පහසුකම ඩොලර් 100ටත් වඩා වැඩි ගාණක් ගෙවලා ගන්න වෙච්ච එක. ඩොලර් 50කට අධික මුදලක් අපේ රට අහිමි වීමක් ඇත්තටම සිද්ධ වෙන්න ගියා. ඒක තමයි අර තරුණයා මැදිහත් වෙලා ඒ තරුණයාගේ භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඍජුව ප්‍රකාශ කරලා මුළු රටම දැනුවත් කරලා මේක නවත්ත ගන්න ආපසු හරවන්න සමත් වුණේ. මේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් තියෙනවා, බොහොම හොඳයි. නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ පවරන්නත්, ඒ වගේම ඒ ඩොලර් ප්‍රමාණය අඩු කරන්නත් තීන්දුවක් අරන් තියෙනවා. ඒක හොඳයි. හැබැයි මේක ඇති උනේ, මේ වෙනස කරන්න පුළුවන් උනේ කැබිනට් මණ්ඩලයේ ඇස් ඇරෙව්වේ, මුළු රටේම ජනතාවගේ ඇස් ඇරෙව්වේ, මුළු රටේම ජනතාවගේ අවධානය මෙතනට යොමු කරේ මේ තරුණයා තනියෙන් කරපු මැදිහත් වීම නිසා.
ඔබතුමා කාලය අවසන්යි.
අද ආණ්ඩුව කරන්නේ මේ තරුණයා පස්සේ ගිහිල්ලා තරුණයාගේ ගෙදරට CID කියවලා බියවද්දලා තරුණයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. හැබැයි තරුණයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තොත් මේ රටේ නීතිඥ ප්‍රජා විතරක් නෙමෙයි මේ රටේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී සියලු ජනතාව අනිවාර්යයෙන්ම ඔහු වෙනුවෙන් හිටගන්නවා, ඔහු වෙනුවෙන් මැදිහත් වෙනවා. තමත් අර්බුදයක් ඇති කරගන්නවා ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ගියොත්. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අයිතිය තමයි පාවිච්චි කරේ. ඒකෙන් තමයි රටේ ජනතාවට මේ සහනය ලැබුණේ, සංචාර කර්මාන්තයට මේ සහනය ලැබුණේ. ඔහු නීතිඥවරේ, ඔහුගේ පියත් නීතිඥවරේ. ඒ නිසා ඔහු නීතිය දැනගෙන මේකට මැදිහත් වුණේ. මේ තරුණයව දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ තරුණයා දඩයම් කරන්න
කාලය අවසන්යි.
නීතිඥ ප්‍රජා විතරක් නෙමෙයි රටේ ජනතාවත් තරුණයත් එක්ක හිට ගන්නවා. මේ ආණ්ඩුව තවත් අනා ගැනීමක් අනා ගන්නවා කියන කවදාරණ ක්‍රමී මන්නතර වෙන්නේ.
සුතේ ගරු නලින් ප්‍රනාන්දු මැතිතුමා, ඔබතුමා විනාඩි 21ක කාලයක් ලැබෙනවා.
මුලසුර හොබවන ගරු මන්ත්‍රීතුමනි, අද අපි විශේෂයෙන්ම බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධි විධාන පනත සංශෝධන පනතත් කෙටුම් පතත්, ඒ වගේම බෙදුම් නඩු පනත් කෙටුම් පතත් අද අපි විවාදයට ගන්නවා. මේ පනත් දෙකම කෙටුම් පත් දෙකම ඉතාමත් විශේෂයි අද රටේ ආර්ථිකය සම්බන්ධව ගන්න තීන්දුවලදී. මොකද අපි සියලු දෙනා සාකච්ඡා කරුවේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා කොච්චර දායකත්වයක්, ඒ වගේම එයාගේ කොච්චර දායකත්වයක් මේ රටට ලබා දෙනවද කියන එක. විශේෂයෙන්ම අපි පහුගිය කාලය විශාල වශයෙන් ශුද්ධ, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ගැන දිගින් දිගටම සාකච්ඡා කෙරුවා. ඒ සාකච්ඡා කරද්දී මේ රටේ ආර්ථිකයේ කඩා වැටීම තුළ එයාට වෙච්ච බලපෑම සහ ඒ ව්‍යාපාරවලට වෙච්ච බලපෑමේ ප්‍රමාණය අපි දිගින් දිගටම සාකච්ඡා කෙරුවා. ඒ නිසා තමයි රජයක් විදිහට අපි මේ සම්බන්ධව ගන්න ඕන සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්න කටයුතු කරුවේ. ඒතර අද විපක්ෂය විශේෂයෙන්ම සඳහන් කරනවා, මම දැක්කා විපක්ෂ නායකතුමා කතා කරද්දී විපක්ෂ නායකතුමා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ගැන කතා කරුවයි කියලා 18 වතාවක් එතුමා කතා කරුවා. ඒ තුළ යම් ප්‍රතිඵලයක් ලැබුවා නිසා සන්තෝෂයක් තියෙනවා. හැබැයි රජයේ අදගත් තීන්දුවටත් එතුමා මේ අද අපි මේ ගෙනෙන පනතට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒ අතරේ පොඩි කතාවක් දානවා, මේක ඡන්ද ගුණ්ඩුවක්ද එහෙම නැත්නම් ඡන්දේ නිසා කරපු එකක්ද කියන එක දාලා අර කිරි කලයට ගොම ටිකක් එකතු කරන්න එතුමා කටයුතු කෙරුවා. ඒක සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වුණත් විපක්ෂය අපි දැනගන්න ඕන රටක් ඉස්සරහට යන්න රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළදී මෙවැනි කටයුතු කිරීම තුළ ඒ අයත් ඉස්සරහට ආණ්ඩුවක් ගන්නව නම් මේ වගේ දේවල් වලදී අපි බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනේ කියන එකත් අපි කල්පනා කරනවා. එතකොට අද මේ 52න් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරියට එන ආර්ථික පිබිදීම එහෙම නැත්නම් ආර්ථික ශක්තිමත් කරන්න මේ සඳහා අපි මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට දෙන සහන සහ ඉදිරි වැඩපිළිවෙල. එතකොට දැන් අපි මේකෙදි මේ අපි පරාට නීතිය දෙසැම්බර් 15 වෙනිදා වෙනකන් දික් කිරීම ගැන විතරක් නෙමෙයි අපි කල්පනා කරන්න ඕන. මේ ආර්ථික කඩා වැටීමෙන් පස්සේ මේ රජය ආර්ථික ගෙනිච්ච වැඩපිළිවෙල තුළ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ මූල්‍ය තත්ත්වය පාලනය කිරීම තුළ කොහොමද සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කරේ කියන එක සමස්තයක් වශයෙන් ගත්තම මේ පරාටේ නීතිය හරහා වෙන්දේසි කරන්න එහෙම නැත්නම් එයාගේ දේපළ වෙන්දේසි කිරීම නවත්වලා දුන්න එක එක කොටසක් පමණයි. නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව දිගින් දිගටම මේ වැඩපිළිවෙල සමස්තයක් විශේෂයෙන් අපි දිගින් දිගටම අරන් ගියා. ඒ වගේම අපි ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි ආරම්භ කිරීම නිසා තමයි මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ලක්ෂයක් ඒ වගේම ශුද්ධ ව්‍යාපාරිකයෝ 11,00,000ට අමතරව අපි කෝටි 2,20,000ක එහෙම නැත්නම් 120,000ක ජනතාවක් මේ ආර්ථික පීඩණයෙන් අපි ආරක්ෂා කරගෙන එහෙම නැත්නම් බේරගත්තයි කියන එක අපි මතක් කරන්න ඕන. දැන් අපි මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ව අපි මෙච්චර ඇයි ආරක්ෂා කරන්නේ? එහෙම නැත්නම් ඇයි මේ වැඩපිළිවෙල ආරක්ෂා කරන්නේ? රටේ අර විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වාගේ රටක් ස්ථාවරව ගෙනියන්න නම් රටේ ආර්ථික ශක්තිමත්ව තියාගන්න ඕන නම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ඒ රටේ විශේෂයෙන්ම ශක්තිමත්ව තියාගන්න වැඩපිළිවෙල රටකට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි මේ අය විශේෂයෙන්ම මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා මේ කරන දේෙන් අපේ රටේ රැකියා නැති එහෙම නැත්නම් රැකියා වියුක්තිය රැකියා නැති ගොඩ රැකියා තියෙන ගොඩක් බවට පත් වෙන ප්‍රධාන කාරණය. මේ අය ගොඩක් අය පුහුණු ශ්‍රමිකයෝ එහෙම නැත්නම් එයාට යම් වෘත්තීය දැනුමක් තියෙන අය. ඒ අය රැකියාවක් ගිහිල්ලා කරනවට වැඩිය මේ අය ව්‍යාපාරිකයෙක් බවට පත් වුණාම ඒ අය හරහා තවත් අයට රැකියා ලබා දෙන්න එහෙම නැත්නම් එයාගේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලකට මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් දායකත්වයක් දපනවා. අපේ රටේ තියෙන්නේ පුළුවන් තරම් විභාග පාස් කරලා අපි ඉල්ලන්නේ රජයේ රැකියා. අපේ රජයේ රැකියාවක් ගත්තොත් අපිට අනාගතයේ පෙන්ෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් රැකියා විස්තීරභාවයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි කොහොම හරි යම් විභාගයක් පාස් කරලා රජයේ සේවයකට යන්න ඕනයි කියන එක තමයි අපි කල්පනා කරන්නේ. අද අපි දන්නවා රජයේ සේවය වැඩිවීම තුළ රජයේ සේවයේ කාර්යක්ෂමතාවය තුළ රටකට කොච්චර ප්‍රමාණයේ ආර්ථික වශයෙන් බලපානවද කියන එක හොඳම උදාහරණය අපේ වගේ රටවල්. ඒ කියන්නේ අපේ රටේ තියෙන අපිම පිළිගන්නවා 107,000,008,000 ඕන රාජ්‍ය සේවයේ 116,000,017,000 බවට පත් කරගත්තා. මේකේ තියෙන බර ඒක අපි අද සියලු දෙනා තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි අපි හැමදෙස්සෙම කියන්නේ මේ විශ්වවිද්‍යාල වලින් එන අය එහෙම නැත්නම් වෘත්තීය පුහුණුවක් ලැබලා එන අය ඒ අධ්‍යාපන ශේෂ්ත්‍රයෙන් එන අය සියලු දෙනාටම යම් සුළුහෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න එහෙම නැත්නම් එයා වෘත්තිකයෙක් වෙලා වෙනත් මාර්ගයකට ගිහිලා මුදල් හම්බ කරන්න එහෙම නැත්නම් ව්‍යාපාරික තත්ත්වයකට එන්න අපි වැඩපිළිවෙල හදන්න ඕන. ඒ නිසා තමයි අපි මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයව ආරක්ෂා කරන්න හැමතිස්සෙම කටයුතු කරන්නේ. ඒ වගේම තමයි මේ අර මම කිව්වාගේ මේ අපි අද කතා කරන පරාටේ නීතියට අමතරව අපි බලන්න ඕන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයව ආරක්ෂා කරන්න මේ රජය ගත්තු පියවර. අපි ඔබ සියලු දෙනා දන්නවා රටක විදුලිය කපනවා නම් පැය 17,000 විදුලිය කපනවා නම් ඒ රටේ ව්‍යාපාරයක් කරන්න බෑ. විශේෂයෙන් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට විදුලි ජනක යන්ත්‍ර තිබ්බත් සාමාන්‍ය පොඩි ව්‍යාපාරිකයන්ට විදුලි ජනක යන්ත්‍ර එහෙම ගන්න බෑ. ඒ අය පැය 12,000-13,000 තමන්ගේ ව්‍යාපාරේ වහනවා නම් පැය විදුලිය ලබා ගන්න බැයි නම් ඒ ව්‍යාපාරය එතනින් නවතිනවා. අපි පැය 24 පුරා විදුලිය ලබා දෙන වැඩපිළිවෙල අපි ආරම්භ කෙරුවා. ඒ වගේම මේ රටේ ආනයනික සීමා භාණ්ඩ 1500ක් දක්වා අපි නවත්වල තිබ්බා ආනයනය කිරීම. අද වෙදි වාහන හැර අනිත් සියලු දේ අපි ආනයනයේ සීමා අපි ලිහිල් කරලා තියෙනවා. ඒ වගේම අපි උද්දමනේ පාලනය කෙරුවා. මේ රටේ විශාල ප්‍රශ්නයක් තිබ්බේ උද්දමනයේ 70%ක් 75%කට ගිහිල්ලා ලෝකයේ ඉහළම උද්දමනයේ තියෙන රටවල් ගොනුන අපේ රට ඇතුල් වුණා. අද වෙද්දී අපි ලෝකයේ උද්දමනයේ පාලනය කරන ප්‍රශස්ත මට්ටමේ තියෙන ආර්ථිකයේ තියෙන රටවල් අතරට අපි ඉතාමත් ලේගෙන් අපි ඇති වෙන්න ගත්තා. ඇතුල් වෙන්න ගත්තා. ඒ වගේම ඉන්ධන පහසුකම් අපි ලබා දුන්නා. තෙල් පෝලිං නැති කරලා ඒ අවස්ථාව ලබා දුන්නා. QR කේතය ඉවත් කරලා සීමාවක් නැතුව නැවත ඩීසල් පෙට්‍රල් භූමිතෙල් ටික ලබා දෙන්න අපි කටයුතු කෙරුවා. ඒ වගේම ගෑස් ටික ලබා දීලා ඒ කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ගෑස් ඉන්ඩස්ට්‍රියල් ගෑස් ටික ලබා දෙන වැඩපිළිවෙල අපි නැවත ආරම්භ කෙරුවා. ඒ වගේම පළවෙනි දේ විශේෂයෙන් මතක් කරන්න ඕනම ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය වෙන්නේ දේශපාලන සාමකාමී බව. රටේ අරගලයක් නැතුව රටේ උද්ඝෝෂණ නැතුව ඒ වගේම ඒ සියලු දේ සාමකාමීව තියුණාම තමයි රටේ ව්‍යාපාර දියුණු වෙන්නේ. ඒ තත්ත්වය අපි ඇති කරලා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරට බද්ධ වෙලා තියෙන සංචාරක ව්‍යාපාරය අපි ඉතාමත් ශක්තිමත් විදිහට නැවත ගොඩනැගුවා. මේ තුල ලක්ෂ සංඛ්‍යාත සුළුහා මධ්‍ය පරිපාලන ව්‍යාපාරිකයෝ මේ සඳහා තමන්ගේ ඒ දායකත්වය නැවත ලබා දුන්නා. මේ තුල නිසා තමයි අපි කල්පනා කරන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ ආණ්ඩුව මේ රජයේ කොච්චර දුරට තමන්ගේ වැඩපිළිවෙලත් එක්ක සහන ලබා දුන්නද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ වගේම මේකත් එක්කම අපිට තියෙන බැංකු පද්ධතිය. මේ බැංකු පද්ධතිය ලංකාවේ තියෙන බැංකු පද්ධතිය ඉතාමත් ශක්තිමත් ඉතාමත් පිළිවෙලකට එහෙම නැත්නම් තියෙන ප්‍රශස්ත මට්ටමක තියෙන බැංකු පද්ධතියක්. අපි කවුරු මොනා කිව්වත් අපි ඒක පිළිගන්න ඕන. අපි දැන් ගත්තොත් අපිට වාණිජ බැංකු ශාඛා 2925ක් මේ රට පුරා අපේ බැංකු පද්ධතිය තියාගෙන යනවා. ඒ වගේම විශේෂ බැංකු 706ක් අතිසාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ෆයිනෑන්ස් කම්පැනිස් 1828ක් මේ ආර්ථිකයේ සක්‍රියතාවයේ පවත්වාගෙන යන්න අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. මේවා ඉතාමත් හොඳ ඉලක්කම්. අපි පහුගිය කාලේ දිහා බැලුවොත් අපි මේ රටේ තියෙන ATM යන්ත්‍ර දිහා බැලුවොත් ලක්ෂයකට මිනිසු ලක්ෂයකට මැෂින් ලක්ෂ 32ක් මැෂින් 32ක් තියෙනවා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් ගත්තොත් ඒ වගේම පුජ්‍යලයන් ලක්ෂයකට ක්‍රෙඩිට් කාඩ් 85000ක් තියෙනවා. මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ අපේ මූල්‍ය පද්ධතිය ඉතා ශීඝ්‍රයෙන් නැවත යථා තත්ත්වයට පත් කරගත්ත වගේම ඒ අවශ්‍ය කරන පහසුකම් රිදී රටේ ජනතාවට ලබා දුන්නා. හැබැයි අපිට තියෙනවා අපි මේ ආර්ථික කඩාවැටීමත් තුළ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑ විශාල වශයෙන්ම මේ බැංකු පොලිය වැඩිවීම. ඒ වගේම ඒ අපි 7%කට 8%කට 9%කට වගේ තිබ්බ බැංකු පොලිය 128%කට 29%කට ගියා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයට දරා ගන්න බැරුව එයාට තමන්ගේ මුදලවත් පොලියවත් ගෙවා ගන්න බැරුව ගියා. මේක තමයි අපිට තිබ්බ මූලික ප්‍රශ්නය. අද වෙද්දී අපි මේ සඳහා සාර්ථක විසඳුම අපි ලබා දීලා තියෙනවා. හැබැයි අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. බැංකුවල අවධානය යොමු කරන්න සාමාන්‍ය තැන්පතුවකට වැඩිය සාමාන්‍ය ණය ලබා දෙනවා නම් බැංකුවකින් 2%ක් තමයි සාමාන්‍යක වෙනස තියෙන්න ඕන. සමහර වෙලාවල අපේ රටේ ඒක 5-7% වගේ විශාල ප්‍රමාණයේ තත්ත්වයක අනේක අපේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට හිතකර තත්ත්වයක් නොවන බවත් අපි සියලු දෙනා දන්නවා. ඒ නිසා මේ සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕන. ඒකට බැංකුවල වගකීමක් තියෙනවා සාධාරණ ක්‍රමයට ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට. ඒ නිසා තමයි අපි ඒ ගැනත් ඒ බැංකුවලට අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි මේ විශේෂයෙන්ම නැවත අපි මේ පොලිය අඩු කර ගැනීම තුළ අද වෙද්දී අපි නැවත තැන්පතු සඳහා 108.9% ලබා දෙද්දී ණය ලබා දෙනවා 12%කට 11%කට. ඒක අද මේක අපිට අඩු කරගන්න තව 108.9%ක් දක්වා අඩු කරගන්න හැකියාව ලැබුණොත් අපි දන්නවා මේ தત્ත්වය තවත් අපිට ඉතාමත් හොඳ தત્ත්වයකට මේක ගේන්න පුළුවන්. හැබැයි අපි ඒ වගේම අපි විශාල වශයෙන් මේ ආර්ථික තුල අපිට ගන්න ඕන අනාගතය සඳහා ආර්ථික වැඩපිළිවෙලක් අපි හදන ගමන් මේ බැංකු ශේෂ්ඨය ආරක්ෂා කරගන්නත් ඒ වගේම ව්‍යාපාරිකයව ආරක්ෂා කරන්නත් අපි විශාල පනත් ප්‍රමාණයක් එහෙම නැත්නම් පනත්වල සංශෝධන අපි ඉදිරිපත් කෙරුවා. තමුන්නාංශයට මතක ඇති නව මහ බැංකු පනත අපි ගෙනාවා. ඒ වගේම බැංකු විශේෂ විවිධාන පනත් සංශෝධනය කළා. සුරක්ෂිත ගනුදෙනු පනත සංශෝධනය කළා. ඒ වගේම බැංකු පනත සංශෝධනය කළා. මෙවැනි විශාල වශයෙන් මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන පනත් අපි මූල්‍ය වශයෙන් ශක්තියක් වෙන පනත් අපි විශාල ප්‍රමාණයක් වෙනස් කළා. එහෙම නැත්නම් අලුත් පනත් ගෙනාවා. මේ තුල අපි ඉදිරියටත් අපි කල්පනා කරනවා. අපි තවත් අපි ළඟදී අපි දිගින් දිගටම කල්පනා කරන්නේ අපනයනය සහ ආනයනය කිරීම සඳහා වෙනම බැංකු පද්ධතියක් බැංකුවක් අපිට කරලා විශේෂයෙන්ම අපනයන මුල් කරගත්තු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ශක්තියක් දෙන්න පුළුවන් බැංකු පද්ධතියක් නැවත හදලා ඒ සඳහා වැඩපිළිවෙළකුත් අපි ඉදිරියේදී අඳුල්ලා දෙන්න අපි කටයුතු කරනවා. එතකොට අපි ඒ වගේම අපි දැන් දිගින් දිගටම කිව්වා අපිට මේ මහා බැංකුව ස්වාධීන කිරීම තුළ මේ රටේ විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ තුළ මේ අපිට වග කියන්නේ නැති දෙයක් කරුණාම මහා බැංකුව තමන්ට ඕන දේ කරයි කියන එක. දෙකේ යම් දේවල් සත්‍යතාවයක් තිබ්බත් අපි ලෝකයට එක්ක ගනුදෙනු කරන රටක් විදිහට විශේෂයෙන්ම ආර්ථික කඩාවැටීම තුළ අපි IMF වැඩපිළිවෙල අපි එක්ක ඉන්න රටක් විදිහට අපිට අවශ්‍ය වුණා මේ මහා බැංකු පනත අඳුනලා දෙන්න. ඒ තුළ තියෙන ප්‍රශ්න අපි අඳුනගෙන ඒ තුලින් අපි ඉස්සරහට කොහොමද මේ රටේ ආර්ථිකය ගෙනියන්න ඒ මහා බැංකුවත් එක්ක කරන වැඩපිළිවෙල අපි කොහොමද සාර්ථක කරගන්න කියන වැඩපිළිවෙල අපි ඉන්නවා මිසක් ඒකත් එක්ක ගැටුම් ඇති කරගෙන ඒකත් එක්ක තවත්
ඕඩර් ප්ලීස්
කර ගැනීම නෙමේ.
ඕඩර් ප්ලීස් ගරු සමම්ප්‍රේරත් මෙතුමා බෝලාසර පෙමිනෙනවා.
ගරු මන්ත්‍රීතුමනි මම කියාගෙන හිටියේ අපි මේ රජය ගත්තු ආර්ථික වැඩපිළිවෙල නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ආරක්ෂා කරගත්තු විදිය. එතකොට මේකේ අපි අද මේ පරාසය නීතිය කියන්නේ එක කොටසක් පමණයි. නමුත් සමස්තයක් වශයෙන් අපි ගත්තු ආර්ථික ප්‍රතිපත්ති නිසා අද රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න වගේම ආර්ථික වේගය සංවර්ධන වේගය වැඩි කරගන්න කටයුතු කරපු ගමන් ඒ තුළ සිටින ප්‍රබලම සාධකයක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආරක්ෂා කරන්න අපි කටයුතු කරපු ආකාරය. ඒක අපි විශේෂයෙන් අපි කවදාක්වත් මේ රටේ සිදු නොවන විදිහට අපි අපේ පනත්වල එහෙම නැත්නම් අපේ තිබ්බ සීමා වලින් අපි එහාට ගිහිල්ලා පනත් සංශෝධනය කරලා සහ නව පනත් තුළින් අපි අවශ්‍ය කරන තීන්දු ගත්තා. ඒ වගේම අපි මේ සහන ලබා දෙන්න කියන එක ලේසියෙන් කියනවා. මේක මාස 7ක් තව අවුරුදු 2ක් දික් කරන්න තව අවුරුදු 3ක් දික් කරන්න මේ අපි කියන දේ අහලා මේක කරන්න කියන එක කියනවා විපක්ෂේ. නමුත් ඒකේ වගකීමක් තියෙන ආණ්ඩුවක් හැදියට අපි හැමදෙස්සෙම බලන්න ඕන. අපි මේ ගන්න තීන්දුවේ අනිත් පැත්ත. ඒ අනිත් පැත්ත තමයි මේ සියලු දෙනා ආරක්ෂා කරන්න මේ දෙනාට පහසුකම් ලබා දෙන බැංකු පද්ධතිය ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක. එතන බැංකු පද්ධතිය ආරක්ෂා කරන වැඩපිළිවෙලත් එක තමයි අපි මේ සහන දෙන වැඩපිළිවෙල යන්න උනා. දැන් අපි මම උදාහරණයක් කියන්නම්. මෙවැනි දෙයක් තායිලන්තයේ වුණා. මෙවැනි 97 තායිලන්තයේ ආර්ථික වශයෙන් කඩාවැටුණා. මේ බැංකු හරහා දුන්නු ණය ලබා ගන්න කටයුතු කෙරුවේ නැහැ. අවසානයේ මොකද උනේ? මුළු සම්පූර්ණම ආර්ථිකය කඩාවැටිලා බාත් මුදල් ඒකකට සාපේක්ෂව ඩොලර 150කින් කඩා වැටුණා. අවසානයේ මොකද උනේ? තායිලන්තයේ විරැකියාව 146කට ඉහළ දැක්කා. අන්තිමේට IMF ව්‍යාපාරයට ගිහිල්ලා බිලියන 17ක් IMF එකෙන් ලබාගෙන තමයි නැවත ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලට ඒගොල්ලන්ට හැකියාව ලැබුණේ. ඒ නිසා අපි රටක් විදිහට අපේ පළවෙනි දේ තමයි අපිට අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම කියන එක ආර්ථිකය පිළිබඳ ගන්න කවුරුත් විශ්වාස කරනවා, එහෙම නැත්නම් ඒ ගැන දන්නවා. ඒ නිසා අපිට පුළුවන් අවුරුදු දෙකක් දික් කරනවාද අවුරුද්දක් දික් කරනවාද කියන එක වගේම අපි මේ ආර්ථිකය ගෙන වැඩ පිළිවෙලත් එක්ක මාස 7කට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක අපිට එදාට තීන්දුව කරන්න පුළුවන්. තවත් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට පහසුකම් අවශ්‍ය නම් ඒ අවස්ථාවේදී බැංකු පද්ධතියත් එක්ක සාකච්ඡා කරලා ඒ අයගේ තියෙන අදහස් යෝජනා අරගෙන ඒක අවශ්‍ය නම් දික් කරන වැඩ පිළිවෙල අපිට යන්න පුළුවන්. අද අපි මේක මාස 7කින් හෝ අවුරුද්දකින් දික් කරපුවම කෙලිම කතාවක් නැතුව කියනවා මේ තව අවුරුදු දෙකකට දික් කරලා දාන්න. ඔයා හිතන්න බැයිද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ගැන කොහොමද හිතන්නේ කියලා මේ පොඩ්ඩක් නැකිලා කියලා යනවා. ඉතින් එහෙම රටක ආර්ථිකයක් පාලනය කරන්නවත් ආර්ථිකයක් හදන්නවත් බෑ. මේක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි අපි මේක බොහොම කල්පනාකාරීව අවශ්‍ය තීන්දුව අපි ගන්නෙ. ඒ වගේම අද ඉඩම් පිළිබඳ අපි උසාවියේදී අපි විශේෂයෙන්ම අද ඉදිරිපත් කරන පළවෙනි පනත වගේම දෙවෙනි පනත අපි ගන්න බෙදුම් නඩු සම්බන්ධව මේකත් මම ආර්ථික වශයෙන් ආර්ථික පැත්තට යොමු කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද වෙද්දී මේ බෙදුම් නඩු 25,000ක් විතර උසාවියල තියෙනවා. අවුරුද්දක් පුරා නඩු 5,000ක් වාගේ මේකට එකතු වෙනවා. මේ නඩු සාමාන්‍ය මහ පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අයිතිවත් ලොකු කම්පැනි වලට අයිතිවත් නඩු නෙමේ. ගම්වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු සම්බන්ධ තියෙන නඩු. තමන්ට තියෙන එකම වත්කම මේ ඉඩම වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම තමන්ගේ තියෙන එකම ව්‍යාපාරය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. මේ තුල ඒ අයට තමන්ගේ ණයක් බැංකුවකින් ගන්න බෑ. ඒ වගේම තමන්ගේ හිමිකාරීත්වයක් කියා ගන්න බෑ. ඒ වගේම මේ සම්බන්ධව එයාට අනාගතයක් නෑ ඉඩම සම්බන්ධ. ඒ නිසා මෙවැනි ඉඩම් අපි අඳුනගෙන මේ සඳහා ඉක්මනින් මේ ඉඩම් බෙදුම් නඩු අවසන් කිරීමේ ප්‍රතිඵලය තමයි ඒ නිරවුල්තාවයේ තුල එයාට ආර්ථික වශයෙන් කොච්චර ඒකේ බලපෑමක් ආර්ථික වශයෙන් වාසියක් ගන්න පුළුවන්ද කියන්නේ. මෙවැනි කාරණා තැන් තැන්වල මේ ආර්ථිකයේ කල් අපි තීන්දුව ගන්න තු හැමතැනම තියෙනවා. අපි ඒව ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඒ තුල තමයි මේ ආර්ථිකය අපිට ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ. අද ජනාධිපතිතුමා ඔප්පු ලක්ෂයක් ලක්ෂ 20ක් ලබා දෙන වැඩපිළිවෙල මොකද්ද තේරුම? මේ ඉඩම් තුලින් මේ ආර්ථිකය ඔප්පුවක් දීලා කොලයක් දීලා ඔයාට මේ ඉඩම අයිතිය කියන එක ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. මේ ඉඩම් නිවර ඉඩම් වල හිමිකාරීත්වය ලබා දුලිම තුලින් මේ රටේ ආර්ථිකයට කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද මේ ඉඩම් හිමියට එයාට මේ ලබා දීම හිමිකම තුලින් කියන එක තමයි මේකේ බලාපොරොත්තුව. අපි ඕනම ව්‍යාපාරිකයෙක් අපි දන්නවා අපිට ඕන ව්‍යාපාරිකයක් කරන්න පළවෙනිදී අපිට අවශ්‍ය කරන ස්ථානය ඉඩම හෝ ගොඩනැගිල්ල හෝ මොක හෝ අපිට අවශ්‍ය කරන විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අවශ්‍ය කරන්නේ ඕක. ඊළඟට අවශ්‍ය කරනවා එයාට ව්‍යාපාරය පටන් ගන්න මුදලක් කැපිටල් එකක් අපිට අවශ්‍ය වෙනවා. එයාට මුදල් සුළු මුදලක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙකම ගන්න නම් එක්කෙනෙක් එහෙම නැත්නම් අර ඉඩම තියෙන්න ඕන, එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් තියෙන්න ඕන, එහෙම නැත්නම් ඒ දෙක තියලා ඒකෙන් බැංකුවෙන් සල්ලි ටිකක් අරන් තමයි ව්‍යාපාරය කරන්න යන්නේ. ඒ මේ දෙකට තුනටම ප්‍රශ්නයක් තියෙනවා නම් කොහෙන්ද පොඩි ව්‍යාපාරිකයා ව්‍යාපාරය කරන්නේ? මේක තමයි අද මේ 52 තියෙන විශේෂත්වය. නිසා ආර්ථිකය ශක්තිමත් කරන්න සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා නෙමෙයි සෑම තියෙන බාධාවක්ම සියලු බාධා ඉවත් කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ ජනාධිපතිතුමා මේ ආර්ථිකය සම්බන්ධව ගත්තු හැම තීන්දුවකදම තේරුමක් ඇතුව එතුමා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් එක්ක කටයුතු කෙරුවා. අපි මම ඒකයි කිව්වේ අද අපි මේ 50 සංශෝධන එහෙම නැත්නම් 50න් අපි ලබා දුණු සහන ඉදිරියේදී මේ ආර්ථිකයේ පිබිදීමට එහෙම නැත්නම් ආර්ථිකයේ සංවර්ධනයට ආර්ථික වර්ධන වේගයක් ගන්න ඍජුව බලපාන කාරණා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ නිසා අපි මේ පසුගිය අවුරුදු එකහමාර කාලය තුළ අපි ගත්තු තීන්දුව මේ සියලු දේ මේ රටේ ජනතාවට ඇඟට දැනුණා. එහෙම නැත්නම් ජනතාව අද හිතනවා මොනවා වුණත් කඩා වැටුණු රටක් කණ්ඩ බඩු ටිකක් ගන්න තිබෙන්නේ නැති රටක් අපිට අවශ්‍ය කරන ගමනක් ඉස්පිරිතාලයකට එහෙම නැත්නම් රෙඩෙක්ව රෝහලකට අරයන්ද ඩීසල් පෙට්‍රල් ටිකක් නැති රටක් එහෙම නැත්නම් අනාගතයක් ගැන හිතන්න බැරි එහෙම නැත්නම් දවල්ට එළියට බැස්සොත් ආයේ ගෙදර ගාගන්න බැරුව කෝච්චියක් බස් එකක් දුවන්නේ නැති රටක් එහෙම නැත්නම් පාසලක ළමයෙක් කරගන්න බැරුව ස්කූල් වෑන් එකට ඩීසල් නැතුව ස්කූල් වෑන් එක ගෙදර නවත්තලා තියෙන රටක් තිබ්බ රටක් නැවත සක්‍රීය කරලා ඒ සියලු පහසුකම් ලබා දීලා අද වෙද්දී රටේ ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ගන්න පුළුවන් ආර්ථිකයක් අපි හැදුවා ප්‍රශ්න නැහැ කියන්නේ
අවසන්
කරනවා ඒ ප්‍රශ්න සඳහා අපිට නව විසඳුම් ලබා දෙන වැඩපිළිවෙල තමයි අද අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ ඒ තුලින් අනිවාර්යයෙන්ම අපි 2024 අවුරුද්ද වෙද්දී මේ රටේ ජනතාවට තව තවත් සහන ලබා දෙන වැඩපිළිවෙල ඉදිරියේදී ඇති කරනවා කියන පොරොන්දුවත් අපි ලබා දෙන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරමින් මේ ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මේ රජය ගන්න ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගන්න තීන්දුව වලට අපි සහයෝගය ලබා දෙන්න ඕන ඒ වගේම විපක්ෂය මේ සම්බන්ධව ධනාත්මකව කල්පනා කරලා ඒ අය සහයෝගය ලබා දෙයි කියන එක අපි විශ්වාස කරනවා බොහොම ස්තුතියි
ඉස්රිගර අමාත්‍යමනේ